ගරු ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමැතිතුමා.
ස්තුතියි. අධිකරණ සංවිධානය පනතේ සංශෝධන ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ආංශික අධිකරණ සභාවේ ඒ සභාපතිතුමාටත් අජිත් මානපෙර මන්ත්‍රීතුමාටත් ඒ වගේ අනික සමාජිකයන්ට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා මේ කාර්ය කඩිනම් කිරීම පිළිබඳව. ඒ වගේම අධිකරණ ඇමතිනිය තලුතා අතුකොරලේ ඇමතිනිය විශේෂයෙන්ම මේක කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා පාර්ලිමේන්තුව හරහා සීග්‍රයෙන් මේක ඉදිරිපත් කරන්නට ගත වෑයම ගැන 2017 නොවැම්බර් මාසයේ 5 වැනි දින ආමාත්‍ය මණ්ඩලයේ සංදේශය අනුව ඒ වගේම අනුමැතිය ලබාගෙන මේ 78 අංක 2 දරන අධිකරණ සංවේදී පනත සංශෝධනය කරන්නත් ඒ වගේම එකවර විනිශ්චය ආසනයක් හොබවන විනිශ්චකාරයන් 3 දෙනෙක්ගෙන් සමන්විතර මහා අධිකරණයක් පවත්වාගෙන මේ විශේෂයෙන්ම මේ නඩු අහන්න කරන ක්‍රියාවලිය ගැන දැන් අද මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි හැමෝම එකඟයි මේ වගේ හොරකම් කරන ඒ වගේම අල්ලස් දූෂණයට දූෂණය කරන පුද්ගලයන්ව දේශපාලඥය වෙන්න පුළුවන් ඒ වගේම මේ නිලධාරීන් වෙන්න පුළුවන් ඒ අයව අධිකරණ මාර්ගවලින් දඬුවම් දෙන්න ඕනේ කියන එක මේ රටේ ඇති වෙලා තිබෙනවා මේ වගේ අදහසක් මේක බොහොම බරපතල දෙයක් කියන එක කියන්න අවශ්‍යයි. මොකද මට ප්‍රථමයෙන් කතා කරපු අපේ හිටපු ඇමතිතුමා සඳහන් කළා මේකද බරපතලම දේ කියලා. මොකද මේක එච්චර බරපතල නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මිනි මැරුම් කරපු අය ඉන්නවා. ඒ අයගේ ඒ නඩු අහන්න හුඟක් කල් යනවා. ඒ නිසා මේ වගේ දේවල්ද බරපතල නැත්නම් ඒවද බරපතලද කියන එක. මම පිළිගන්නවා මිනිස්සුගේ ජීවිතය නැති කරන එකත් ඒක මුදලකට සමාන කරන්නට බෑ කියන එක පිළිගන්නවා. ඒ නිසා මම හිතන්නේ ඒ නඩුත් ප්‍රමාද වෙනවා නම් ඒ නඩු ශීඝ්‍ර කරන්නටත් අපි ක්‍රමවිධි හොයාගන්නට ඕනේ කියන එක. ඒකට ක්‍රමවිධි හොයන අතරේදී මේකට අකුල් හෙලන්නේ නැතුව අපි මේකට සියලු දෙනාම සහයෝගය දීලා මේ නීතිය අපි කොහොම හරි සම්මත කරගන්නට ඕනේ. අපි දන්නවා වැරදි කළ දිනේ සිට අධිචෝදනාව මහාධිකරණයට යොමු කිරීමට මේක ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ BC අලු විහාරයේ විනිසුරුමාගේ සභාපතිත්වයෙන් කරපු රිසර්ච් එකක් අනුව කියනවා සාමාන්‍යයෙන් අවුරුදු 4.7ක් යනවා කියලා. ගොනු කළ දිනේ සිට නඩුව ආරම්භ කිරීමට තව වසර 3.7ක් යනවලු. මේ සාමාන්‍ය ගණන් මේ කියන්නේ නඩුවේ සාක්ෂි විභාග කර ආරම්භ කර තීන්දුව දීමට තවත් වසර 1.8ක් යනවා. ඒතර කිව්වොත් සාමාන්‍යයෙන් කිව්වොත් නඩුවකට අවුරුදු 10කට වැඩිය යනවා. එතකොට මේ නඩුව තීන්දුව දුන්නට පස්සේ අභියාචනාධිකරණයට යනවනම් තව වසර 7ක් යනවා. ඒක එපීල් කෝට් එක හරහා යන්නත් පුළුවන් නැත්නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයටත් යන්න පුළුවන් දෙකම ගියොත් අවුරුදු 7ක කාලයක් යනවා අතුර අවුරුදු 17ක් මේක සාමාන්‍ය ගණන. එතකොට සාමාන්‍ය නඩුවක් එක්ක අවුරුදු 10යි එක්ක අවුරුදු 25යි සාමාන්‍ය ගණන් අවුරුදු 17ක් වෙනවනම් ඒ නිසා තමයි මේක ශීඝ්‍ර කරන්න රට තුල මේක විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අධිකරණ ක්‍රමවේදය ශීඝ්‍ර කරන්න රට තුල මතයක් ගොත් නැගිලා තියෙන්නේ ඒ නිසායි. නමුත් විශේෂයෙන්ම මේ අල්ලස දූෂණයට එරෙහිව ක්‍රියා කළ යුතුයි කියන මතේ දිගින් දිගටම තිබෙනවා. එතකොට එතුමා කතා කරනකොට කිව්වා එතකොට මේ මුදල ගැන එක දෙවෙනි තැන ගන්න ඕනේ මම කිව්වා වගේ මූලධර්මයක් හැටියට ඒක පිළිගන්නට පුළුවන්. නමුත් ඇත්තටම අපි හිතලා බැලුවොත් ශ්‍රී ලංකා ගුවන් සේවාවේ අපි ලීස් එකක් කරනකොට එක ගුවන් යානයකට වෙළඳපොළ අගය මාසයකට ඩොලර් $1,02,000 මාරණම් ඒක අපි අන්තිමට ගිවිසුම් ගන්නේ $1,04,000 මාරකරණම් ගුවන් යාන 8ක් ගන්නව නම් $2,00,000,000 රටට අහිමි වෙනවා කියලා අදහසක් තියෙනව නම් ඒක ඔප්පු කරන්න ඕනේ අධිකරණය හරහා අදහසක් තියෙනව නම් අපි ඒක ගැන ශීඝ්‍රයෙන් හොයලා බලන එක සුදුසු නැද්ද මේවා දැනටම අවුරුදු 10ක් විතර වෙනවා මේ සමහර මේ ගනුදෙනු. මිග්ගුවන් ඥාන ගැනීමේදී පුද්ගලික සමාගමකට ඩොලර් මිලියන 6ක් යවනවා. මේව ගැන ශීඝ්‍රයෙන් හොයලා බලිය යුතු නැද්ද? අපි නිවාස හදනවා කියලා රාඩයක හරහා කොටි ත්‍රස්තවාදීන්ට මුදල් යැව්වා. කොටි ත්‍රස්තවාදීන්ට මුදල් යැව්වා රාඩයක හරහා. ඒවා ශීඝ්‍ර කරලා මේ නඩු අවසන් කරන එක සාධාරණ නැද්ද කියන එක මම අහනවා. සාමාන්‍ය අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට තියෙන බලාපොරොත්තු ඇලුවා දරුවව නාලන්දේට ආනන්දේට නැත්නම් විසාකයකට හරි දේවි බාලිකාවකට හරි කොහේ හරි ඔය හොඳ පාසලකට එවන්න. ඉතින් ඒ අයට මේ අවස්ථාව අහිමි වෙන්නේ මේ හොරකම නිසායි. මේ අවස්ථාව අහිමි වෙන්නේ මේ මුදල මේ විදිහට හොරාකෑම නිසායි. ඉතින් අපි මේක ගැන හිතනකොට මේක අපි මුළුමලින්ම හිතන්නට ඕනේ. විශ්වවිද්‍යාලයට යන්න දරුව බලාගෙන ඉන්නවා 130,000ක් විතර ගන්න අවුරුද්දකට, නමුත් දෙගුණයක් යන්න බලාගෙන ඉන්නවා. වගේම අපි කල්පනා කළොත් වෛද්‍ය පීඨයකට සමහරට අවුරුදු 10ක සීනයක් තියාගෙන ඉන්නවා දරුවෙක් යන්න වෛද්‍ය පීඨයකට. දුප්පත් දරුවෙක් පුද්ගලික වෛද්‍ය පීඨයකට පිටරට යන්න බෑ දරුවට. නමුත් ඒ දරුවට ඒ අවස්ථාව අහිමි වෙනවා. හුඟක් වෙලාවට එක ලකුණකින් අවුරුදු 10ක සීනය එක ලකුණකින් ඒ දරුවට අහිමි වෙනවා. ඒ නිසා තමයි මේ අල්ලස දූෂණයට ආපුවාම අපි බොහෝම තදින් ක්‍රියා කරන්නට ඕනේ. විජිතේවත් මන්ත්‍රීතුමා කතා කරනකොට කිව්වා, "ඔව් ආණ්ඩුවක් ආවා යහපාලනය කියලා කිව්වා, හොරු අල්ලනවා කියලා කිව්වා, හොරු අල්ලනවා කියලා කිව්වා, හොරකම නතර කරනවා කියලා කිව්වා." ඔව් ප්‍රමාදයක් වෙලා තියෙනවා. ඒක අපි ඔක්කොම පිළිගන්නට ඕනේ. ප්‍රමාදයක් වෙලා තියෙනවා. නමුත් මේ නීතිය ගෙනාවා කියලා හොරු නතර කරන්නට බෑ. මමත් ඒක පිළිගන්නවා. හොරු මිනිස්සු. නමුත් හොරු අල්ලන එක අපිට ශීඝ්‍ර කරන්නට පුළුවන්. ඒකයි තියෙන වෙනස. ඒක අපි ශීඝ්‍ර කළ යුතුමයි කියන මතය තමයි අපි සිටින්නේ. ඒ නිසා තමයි අද මේක අපි ඉදිරිපත් කරන්නේ. ඒතර කතා කළා මේකෙන් සාධාරණත්වයක් වෙයිද නැද්ද කියන එක. ඔව් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී හැටියට සාධාරණයි. ඒ පැත්තේ හිටියත් මේ පැත්තේ හිටියත් බියක් තියෙනවා. මොකද අන්තිමට මේ නීති පද්ධතිය උඩ මේ උසාවි උඩ අන්තිමට බෙල්ල දෙන්න වෙන්නේ අපිටයි බෙල්ල දෙන්න වෙන්නේ. ඉතින් සාධාරණ බියක් තියෙනවා. මන්ත්‍රීවරු අතරේ සාධාරණ බියක් තියෙනවා. ඇමතිවරු අතරේ සාධාරණ බියක් තියෙනවා. අද ඉන්න අයයි එදා හිටපු අයයි අතරේ. නමුත් ඇත්තටම මේ සාධාරණත්වය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ ඇමතිවරුන්ට සාධාරණයද? මන්ත්‍රීවරුන්ට සාධාරණයද? මේ රටේ පුරවැසියට තියෙන සාධාරණය ගැන අපි කතා කරන්නේ නැද්ද? අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්නේ පුරවැසියට තියෙන සාධාරණය ගැන තමයි කතා කරන්නේ. ප්‍රමාදයක් තියෙනකොට පුරවැසියට තමයි එකෙන් අසාධාරණයක් වෙන්නේ. ඒ නිසා ඒක ගැන අපි අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. අපි දන්නවා මේක ගැන කිව්වා මේක තීරණය කරන්නේ නීතිපතිද අග්‍රවිනිශ්චයකරුද? නීතිපති තීරණය කරන්නේ ඒ නඩුව ඉල්ලන්න පමණයි නීතිපති තීරණය කරන්නේ. නමුත් අග්‍රවිනිශ්චයකරු තමයි තීරණය කරන්නේ මොකොයි නඩුවද ගන්න කියන එක අග්‍රවිනිශ්චයකරු තීරණය කරනවා. මේකට ප්‍රමුඛත්වය දෙන එක ගැන ඇහුවා ට්‍රයල් ඇට් බා එකේ. හරිද? මේ දූෂණ බරපතල දූෂණ ගැන. ඔව් මම විශ්වාස කරනවා තාජුඩින්ගේ නඩුව ඉක්මනට අහන්න ඕනේ. මම විශ්වාස කරනවා ලසන්ත වික්‍රමතුංගයන්ගේ නඩුව ඉක්මනට අහන්න ඕනේ කියලා. නමුත් ඒ නඩුව අහන්න ඕන වුණත් ඒ කියන්නේ මේක අපි පස්සට දාන්න ඕනේ නැහැ. මේක ඇවිල්ලා මහා බැංකුවේ නඩුව අහන්න පුළුවන් අග්‍රවිනිශ්චයකරු තීරණය කළොත් හෙට ඇහුවත් කමක් නැහැ. හෙට ඉඳලා මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි ඉන්නේ එතනයි. හෙට ඉඳලම මේ නීතිය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒකේ අභිමතය තියෙන්නේ අග්‍රමිනිශ්චකරුට තමයි. ඒකේ අභිමතය තියෙන්නේ.
ඒ වගේම කර්මන්තුමා
ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි, මම දැනගන්න කැමතියි මේ පනත මේ කියන විශේෂ අධිකරණය පිහිටුවට පස්සේ අර අනුරාධපුරයේ දුටුගැමුණු මහරජුරු සහ එලාර අතර අන්තිම සටන ගිය විජිතපුරය තිබිච්ච නිදන් ටික හොරා කාලා තියෙනවා. ඒ නිදන් හොරුන්වත් ගේන්න පුළුවන්ද මේ උසාවියට?
අපිට ඒ විතරක් නෙමෙයි, හිටපෝ ඇමතිවරුන්ට බියක් තියෙනවා නම් අද ඉන්න ඇමතිවරුන්ට බියක් තියෙනවා නම් කලබල වෙන්න ඕනේ නැහැ. මොකද මේකේ අභියාචනයටත් අවස්ථාවක් තියෙනවා. මොකද ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ හරහා විතරක් නෙමෙයි, ඊට පස්සුව මහාධිකරණයට හමුවට ගෙනියන්න පුළුවන්. කාලයක් දීලා තිනවා නඩු තීන්දුවට පසුව කටයුතු පැවරීමට නඩු විභාග කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනිතේ විධිවිධාන හා අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ විමර්ශන කිරීමේ කොමිෂන් සභා පනිතේ ඒව හරහත් මේක එපීල් එකට ගෙනියන්න පුළුවන් ශේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ යුතු අතර එහි අභියාචනාව අග්‍ර විනිශ්චයකාරයා විසින් නම් කරන ශේෂ්ඨාධිකරණ විනිශ්චයවරුන් පස් දෙනෙක්ගෙන් නෝඩු මඩුල්ලකට ඒක යෙදවෙනවා මම අවසන් කරනවා අවසානයේද කියන්න තියෙන්නේ නීතියෙන් විතරක් රට හදන්නට බෑ මේක අර සමහර මට කතා කර ප්‍රථමයෙන් කතා කරපු මන්ත්‍රීවරු කිව්වා වගේ කලමනාකරණේ ප්‍රශ්න තියෙනවා මේක මං හිතන අපි ඇමති නියමෙතන සිටිනවා හුඟක් යෝජනාද ඉදිරිපත් වුණා කලමනාකරණේ දියුණු කිරීම පිළිබඳව මං හිතන්නේ කලමනාකරණේ ප්‍රශ්න වලටත් අපි යොමු යුතුයි කියමින් මම නිහඬව ස්තුතියි
ගරු සිසිත ජයකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා
ගරු සභාපතිතුමනි අපි දන්නවා පළාත් මේ අවස්ථාවේ අධිකරණ සංවිධාන සංශෝධන පනත පිළිබඳව ශේෂ්ඨාධිකරණයේ වෙත පෙස්සන් රාශියක් ඉදිරිපත් වුණා විශේෂයෙන්ම නීති ශේෂ්ත්‍රයේ නීති සංගමය ඇතුළු අපේ රටේ විවිධ පාර්ශවයන් ශේෂ්ඨාධිකරණ ඉස්සරහා කරුණු දැක්වුවා ඒ නිසා ශේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් අර්ථ නිරූපණය ලබා දීලා තියෙනවා විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුයි කියන වගන්ති නියම කරලා තියෙනවා දැන් අපිට සංශෝධන කීපයක් සභාගත වෙලා තියෙනවා ඒත් මේ පාර්ලිමේන්තුවත් මේ සභාව පිළිබඳවත් අපිට තියෙන විශ්වාසය පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා ඒ තමයි ශේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරපු නියමයන්ට අනුව මේ සංශෝධන ඉදිරිපත් කළා තියෙනවාද කියලා විශේෂත්වය ඉතිහාසයේ අපිට ආචාර ධර්ම උගන්වන්න පොත්ේවන මේ පාර්ලිමේන්තුව සදාචාර විරෝධී නීති විරෝධී විදියට ඉතිහාසය තුළ පනත් කැටුම්පත් සම්මත කරගෙන තියෙනවා රෑ 10 වෙනකම් විවාද කරලා යෝජනා සම්මත කරලා තියෙනවා විවස්සා සංශෝධනය කරලා තියෙනවා ඒ නිසා ඒ වැරදි ආචාරශීලී භාවයන් නැති අපිට ආචාර ධර්ම ගන්නවට ආචාර භාවයන් නැති පාර්ලිමේන්තුව තුළින් අවසාන මොහොතේ මොන සංශෝධන ඉදිරිපත් කරනවද කියන ගැටලුව ඉතිහාසයේදී කරලා තියෙනවා අපිට ඒ ප්‍රශ්නේ ඇති වෙනවා ඒ වගේම අපි දන්නවා යම් පනතක යම් ව්‍යවස්ථාවක යම් සංශෝධනයක අර්ථ නිරූපණය කුමක්ද පරමාර්ථය කුමක්ද කියන එක තීරණය කරද්දී ඒ ව්‍යවස්ථා සම්පාදකයාගේ අරමුණ ඉතා වැදගත් වෙනවා අපි දන්නවා මේ පනත ගේන්න එන කාල පරිච්ඡේදයේ රාජ්‍ය සේනාරත්න ඇමතුමා ප්‍රවාහන නියෝජ්‍ය ඇමතුමා මේ අය ප්‍රකාශ කළ ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියව තව සති කිහිපයයි මාස කිහිපයයි හිරකූඩු වලට දක්වනවා කියලා ඒ නිසා මේ ව්‍යවස්ථා සම්පාදනයේ පරමාර්ථය මේ පනත් කැටුම්පතෙන් ඉදිරිපත් ඇති කරුණුද එහෙම නැත්නම් මේ නිර්මාපකයන් විසින් ඉදිරිපත් කරන කරුණුද කියන සැකේ අපිට පවතිනවා දැන් කොහොමද දැන් මෙවැනි සංශෝධන අද ගේන්න සිද්ධ වෙලා තියෙන්නේ 3/2ක ශේෂ්ඨාධිකරණයේ තීරණය කළ මේ පනත 3/2ක බහුතරයකින් තොරව අනුමත කරන්න පුළුවන් කමක් නැහැ කියලා. අද මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට 3/2 නැති වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ සංශෝධන ගේන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා නිර්මාපකයන්ගේ සමහර අදහස් යටපත් කරන්න අද සිද්ධ වෙලා තියෙනවා. දැන් අල්ලස් නඩුව සම්බන්ධයෙන් හෝ කුමන නඩුවක් කටයුතු කමන්නේ. විශේෂ අධිකරණ පනවල කවර පටිපාටිය මතද ප්‍රමුඛතා ලැයිස්තුව නියම කරන්නේ. දැන් අපි දන්නවා අධිකරණ ඇමතුමියට විරුද්ධව අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් තියෙනවා. මේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරු 10 දෙනෙකුට විරුද්ධව අපි අල්ලස් කොමිසමේ පැමිණිල්ල ඉදිරිපත් කළා. දැන් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාගේ නඩුව විභාග කරගෙන යනවා. බොහොම ශීඝ්‍රයෙන්. දැන් අපි අහන්න ප්‍රශ්නේ කවදද මේ ඇමතුතුමීගෙන් ප්‍රකාශයක් ගන්නෙ? අපි ඉදිරිපත් කරපු පැමිණිල්ල වලට අනිත් ඇමතිවරු මේ ආණ්ඩුව නියෝජනය කර ඇමතිවරු කවද ප්‍රකාශයක් ගන්නෙ? මේ රටේ මහ පොළොව නුහුලන අපරාධයක් වුණා. ඒ ලංකා ඉතිහාසයේ ලොකුම අපරාධය මහ බැංකු හොරකම. අගමැතිවරයා ඍජු සම්බන්ධතාවයේ විශ්වාසභංග විවාදයේදී ප්‍රකාශ වුණා. දැන් කවදද මේ අධිකරණ කටයුතු ඉක්මන් කරමින් කුමන පටිපාටිය දේශන අනුගමනය කරන්නේ? මොකද අනුගමනය කරන ක්‍රියාධාරාව? අපි දන්නවා ආණ්ඩුවේ නිසා දේශපාලන දඩයම බලාපොරොත්තුවෙන් මේ පනත ගෙන එනවා නම් ආණ්ඩුවේ අරමුණ අවංක නැත්තම් නඩු ඉක්මන් කිරීමේ සැබෑ පරමාර්ථයකින් තොරව හුදු පහුගිය පෙබරවාරි මාසේ ඡන්දෙන් අන්ත පරාජයට පත් වුණ මේ ආණ්ඩුවේ පාර්ශ්ව දෙකම එක්සත් ජාතික පක්ෂයේ 32 වතාවට පැරදුන රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ආණ්ඩුවේ ප්‍රධානී ජනාධිපතිතුමාව පරාජයට පත් වුණ බරපතල විදියට දැන් මේ පරාජයට පත් වෙච්ච ආණ්ඩුව දේශපාලන පලිගැනීම් පමණක් ඉලක්ක කරගනිමින්ද මේ පනත ගේන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි දන්නවා මේ සඳහා යාන්ත්‍රණ කීපයක් ඇති කළා. එකක් FCID එක. අද මේ දේශපාලඥයෝ නම් රටක් ගැන දේශයක් ගැන හැඟීමක් නැති අය ඉන්න පුළුවන් මේ ආණ්ඩුව නියෝජනය කරන්නේ දේශද්‍රෝහි මැති ඇමතිවරු. අද හමුදා බුද්ධිවංශ නායකයෙක් වෙන්න පුළුවන්. පොලිසියේ ඉහළ නිලධාරී වෙන්න පුළුවන්. කොටි තස්සවාදීන්ට විරුද්ධව එදාම හරගලේ ගෙනිච්ච සියලුම බලවේග අද පොලිසිය ලව්වම ලැජ්ජයි ඔය පොලිස් නිලධාරතුමන්ලාගෙන. මේ දේශපාලඥයෝ දේශද්‍රෝහි වෙන්න පුළුවන්. තමුන්ගේ නිල ඇඳුම ඇඳගත්ත එහා පැත්තේ තමුන්ගේ නිලධාරියාව දංගෙඩියට අරන් යනවා, දඩිබිමට අරන් යනවා. තමුන්ගේ දේශපාලඥයන්ව සතුරු කරන්න අද පොලිසියට සිද්ධ වෙලා තියෙන එහෙමයි, FCID සිද්ධ වෙලා තියෙන එකයි. නඩුපමා වෙනවා නම් අපි කියන ඉක්මන් කරන්න ඕන නඩුවක් තියෙනවා. මූල්‍ය අපරාධ කොට්ටාසය පිළිබඳ නඩුව ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරිපත් කළා. පෙස්සන් දෙක ඉදිරිපත් කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයතුරු කීප දෙනෙක්. ඊළඟට අභියාචන අධිකරණයට පෙස්සන් ඉදිරිපත් කළා. ඇල්ලේ ගුණවංශ නායක හමුදුරුව මහාචාර්ය කාල පොන්සේකා අවුරුදු 3ක් වෙනවා. කෝ නඩුවේ තීන්දුව? ඒ නිසා ලැජ්ජයි. අවුරුදු 3ක් රටට කරපු දෙයක්ුත් නෑ. රට විනාශ කළා. 107ක් තිබ සම්වර්ධන වේගයේ 103.1 දක්වා අඩු කරලා රට කෑවා. රට විනාශ කළා. දේශපාලන වෛරය පදනම් කරගත්ත වෛරකාරීන්ව සතුරු කරන්න. වෛරයේ ඇඟ පුරාම දිවෙන් පිට එන වෛරය. සමහරුන්ගේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන්න මෙවැනි වෛරකාරයෝ. ඒ වෛරකාරයෝ තමයි අද නිලධාරීව පත් කරන්නේ. ඒ නිලධාරීන්ගෙන් කොහොමද අපි සාධාරණයක් යුක්තියක් බලාපොරොත්තු වෙන්නේ? ව්‍යවස්ථාදායක සභාව පත් කරන්නේ වෛරකාරයෝ නම් ජනමාර්ග 8 වෙනිදා ඒ ක්‍රියාවලියට හවුල් වෙච්ච අය නම්. ඒ නිසා අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, මේ රටේ මහ බැංකු හොරකම් වගේම ජනාධිපතිතුමාගේ ප්‍රධාන කාර්යබහුල නිලධාරී තුමාව අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි අපි දැක්කා අද
කාලය අවසානයි.
අවසාන වශයෙන් අවසාන විනාඩිය අද දෙරණ නිවේදනයක තිබුණ ලංකාදීප නිවේදනයක තිබ්බා මාංචු රහිතව ඒ නිලධාරීන් දෙන්න ගමන් කරනවා. අපේ මහජන නියෝජිතව මාංචු දාගෙන එක්කයි යන්නේ. මාංචු දාගෙන එක්කයි යන්නේ. ඔන්න නිලධාරීන් දෙන්නව අරයි යන හැටි. ඒ නිසා ලංකාදීප ඒ නිසා අද මේ රටේ තියෙන්නේ පලිගැනීම් වෛරය ක්‍රෝධය විතරයි. මේ අවුරුදු 3 තුළ ඉතුරු කරලා තියෙන වෙන කිසිවක් නැහැ. ඒ නිසා ඒ දුෂ්ට කටින් පිට වෙන දුෂ්ට විස පමණයි තියෙන්නේ. ඒ නිසා අවංකාරමුණක් මේ ආණ්ඩුවේ නැහැ. ඒ නිසා ඒ අවංකාරමුණ නැති නිසා අපි මේ පනත පිළිබඳව අපි බරපතල සැකයක් අපිට ඇති වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා අපිට ප්‍රශ්න තියෙන්නේ නඩු කඩිනම් කරන්න ඕනේ. ඒත් මේ දුෂ්ට ආණ්ඩුව වෛරී චේතනාවෙන් ඉදිරිපත් කරන පනත මේ රටට කිසිම දවසක හොඳ දෙයක් මේ ආණ්ඩුව කරන්නේ නැති නිසා ඒ පිළිබඳ සැකය අපිට ඇති වෙනවා කියලා ප්‍රකාශ කරමින් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඉහට වෙනවා.
ස්තුතියි හොන්ඩබල් ඩොක්ටර් ජයම්පති වික්‍රමරත්න. ඊට කලින් ගරු විමල් රත්නායක මැතිතුමා මුලසුන්.
හොඳයි, ඔබතුමා කතාව ආරම්භ කරන්න.
උල්ලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමනි, අධිකරණ සංවිධාන සංශෝධන පනත පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට විශේෂයෙන්ම නීතිඥවරයෙක් වන මට විශේෂයෙන්ම මගේ මුල්ම කාලයේ මං කටයුතු කෙරුවේ අපරාධ අධිකරණවල පමණයි. මේ නිසා මේ පිළිබඳව කටයුතු කිරීමට කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටුයි. දිනපතා ප්‍රමාදයකින් තොරව දිනපතා නඩු අහන එක ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. 1974 යුක්තිය පසඳලීමේ පනත එන්නට කලින් සියලු බරපතල නඩු ඇසුවේ එක එක පළාත්වල අපි වට කිව්ව SISS කියලා ඉංග්‍රීසියෙන්. එහි නඩුව විභාග කෙරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක්. එහෙම නැත්නම් විශේෂයෙන් පත් කරන ලද අපරාධ කොමසාරිස්වරු කොමිෂනර්ස් ඔෆ් SIS. එම නඩු හැම එකක්ම පැවැත්වුවේ දිනපතා. ඒ බරපතල නඩු කල් දාන කතන්දර පුරුද්දක් තිබුණෙම නැහැ. විශේෂ හේතුවක් මිස අති විශේෂ හේතු නීතිඥවරයෙකුට අසනීප වුණොත් එහෙම නැත්නම් සාක්ෂිකාරයෙක් හොයාගන්නට බැරි වුණොත් ආදිය. එහෙම නැත්නම් හැම නඩුවක්ම ඇහුවේ දිනපතා. බරපතල නඩු. 1974 යුක්තිය පසඳලීමේ පනත යටතේ එම ප්‍රතිපත්තිය දිගටම රැගෙන ගියා. මහාධිකරණ 16ක් පිහිටෙව්වා ලංකාව පුරා. ඒ හැම නඩු හැම මහාධිකරණයකම හැම නඩුවක්ම මංකොල්ල නඩුවක් වේවා, ස්ත්‍රී දූෂණ නඩුවක් වේවා, මිනිමරුම් නඩුවක් වේවා හැම බරපතල නඩුවක්ම ඇහුවේ ජුරි සභාවක් ඉදිරියේ දිනපතා. මම දිවුරුන් දුන්නේ යුක්තිය පසඳීම පනත යටතේ. අපි දිවුරුන් දෙන කාලේ 1977 ඒ කාලේ සියලුම නඩු ඇහුවේ දිනපතා ජූරි සභාවක් ඉදිරිපිට. විනිශ්චයකාරවරු ප්‍රවේශම් වුණා නඩුවක් දින නියම කරන්න ඉස්සෙල්ලා නීතිඥවරුන් එක්ක සාකච්ඡා කරලා අහලා.
ගරු මන්ත්‍රීතුමා, අමතර පැහැදිලි කර ගැනීමක් සඳහා ඔබතුමා යුක්තිය පසඳීමේ කියලා හඳුන්වන්නේ අපරාධ යුක්ති
විනිශ්චය අපරාධ නඩු විධාන සංග්‍රහය වෙනුවට ගෙනාවා ෆීලික්ස් ඩෑස් බණ්ඩාරනායක ඇමතුමා ඉන්න කාලේ යුක්තිය පසඳලීමේ පනත. එය 1979 වර්තමාන අපරාධ නඩු විධාන සංග්‍රහය එනතුරු එක තමයි ක්‍රියාත්මක වුණේ. එහි ඒ කාලේ සියලුම නඩු ඇහුවේ දිනපතා. සාමාන්‍යයෙන් මට වාසනාව ලැබුණා මගේ පළවෙනි මහාධිකරණ විනිශ්චයකාර ලෙස OSM සෙනවිරත්න විනිශ්චයකාරතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසාන වශයෙන් විශ්‍රාමලත්. එතුමා නඩුවක් කරුවේ හැමදාම ඇහුවේ අහනකොට අහන ඉස්සෙල්ලා එතුමා රජයේ නීතිඥවරයාගෙන් අහනවා මේ නඩුවට කොච්චර කල් යයිද කියලා. ඇසස්මන්ට් එකක් කරනවා. සමහර වසුමාන දෙකයි, සමහර වසුමාන තුනයි, සමහර වසුමානයයි. ඊට පස්සේ නීතිඥවරුන් එක්ක අහනවා එහෙමනම් ඔබ එකඟ වෙනවද සාමාන්‍ය සුමාන තුනක් විතරයි කියලා. අපි කියනවා ඔස සුමාන තුනක් විතරයි මේ නඩුව. එහෙමනම් පැහැදිලි දිනයක්, සාමාන්‍ය කිට්ටු දිනයක් නෙවෙයි, ටිකක් දීර්ඝ දිනයක්, නමුත් පැහැදිලි දිනයක් දෙනවා ඒ නඩු අහන්නට. ඉතින් අපි අනෙකුත් උසාවිවලත් ඉන්න නිසා අපි කොහොම හරි ඩයරි එක මැනේජ් කරනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ සුමාන දෙකේ ඒ උසාවියම තව නඩු කීපයක් දාගන්නවා. ඒතර එකක් බැරි වෙලාවත් යම් කිසි හේතුවක් නිසා පටන් ගත්තේ නැත්නම් අනිත් නඩුව පටන් ගන්න පුළුවන්. ඒ නිසා නීතිඥවරුන්ගෙන් පැමිණිල්ලක් කවදක්වත් තිබුණේ නැහැ. ඉන්පසු නඩු වැඩි වෙන්න පටන් ගත්තාම එම ක්‍රමයේ වෙනසක් ඇති කරුවා. ඒ තමයි පළවෙනි වරට ආවා 1979 දැනට ක්‍රියාත්මක වෙන අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නොන් ජූරි ට්‍රයල්ස්. ජූරිය නැතිව, ජූරි සභාවක් ඉදිරියේ නැතිව විනිශ්චයකාරතුමා විතරක් අහන නඩු. ඒ කරලා ඒතර ඉතාමත්ම බරපතල නඩු දැම්මා ජූරි සභාව ඉස්සරහ පිට, අනිත්‍යව දැම්මා ජූරි සභාව නැතුව. මුල් කාලේ ඒ නොන් ජූරි නඩුත් ඇහුවේ දිනපතා. එතකොට ජූරි සභාවේ තිබුණත් ජූරි සභාව නැති වුණත් දිගටම ඇහුවා සියලුම නඩු. නමුත් ඉන්පස්සේ විත්තිකාරයාට දුන්න ඔප්ෂන් එකක් තෝරාගන්න ජූරි සභාව ඉස්සරහ අහනවද ජූරි සභාව නැතුව අහනවද කියලා. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ පැනගුණේ. ඒකෙන් තමයි මේ ලෙඩේ ආවේ. ඉන්පසු ජූරි සභාව නැතුව බොහෝ නීතිඥවරු කැමති ජූරි සභාවක් නැතුව නඩු අහන්න. නොයෙකුත් හේතු නිසා. ඉන්පස්සේ නොන් ජූරි නඩුත්, ජූරි නඩුත් හැම එකක්ම අවසාන වශයෙන් නොන් ජූරි නඩු බවට පත් වුණා. එතකොට රූල් එක බවට පත් වුණා. ව්‍යතිරේකය කලින් ව්‍යතිරේකය වුණා, පස්සේ රූල් එක බවට පත් වුණා
ජූරි සභාව නැතු අඩුහනේ. අද ජූරි සභාව නැතුව නඩුවක් ඇහෙන්නේ ජූරි සභාවක් සමග නඩුවක් ඇහෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඉන් පසු කාලෙක පස්සේ මේ නඩු කල්යන්න පුරුද්ධ පටන් ගත්ත නීජකරු දින ඉල්ලන්න පටන් ගත්ත විනිශ්චකාරවරුත් අර දිනපතා නඩුහනක නවත්තලා දිනවල් දින දෙන්න පටන් ගත්ත. ඒකෙන් තමයි මේ මං කියනවා ලෙඩක් කියන මේ ලෙඩේ ඇති වුණේ මේ රෝගය ඇති වුණේ එතන. එතනින් පස්සේ තමයි මේ දීර්ඝ කාලයක් නඩු ඈතට කල්යන්නට පටන් ගත්තේ. අද මීට කලින් කතා කරපු ගරු මන්ත්‍රීවරුන් කිව්වා දින කාල සීමාවල් පිළිබඳව සාමාන්‍යයෙන් අවුරුදු 7ක් යනවනම් අපරාධයේ සිදුවෙලා මහාධිකරණයේ නඩුව පවරන්නට තව අවුරුදු 2 3ක් යනවනම් නඩුව අහලා ඉවර කරන්න තව අවුරුදු කීපයක් ඉවර යනවනම් එහෙම නඩුව අභ්‍යාචන ඉවර කරන්නට එහෙමනම් ලොකු ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. ඒ නිසා තමයි අද මෙම අධිකරණ සංවිධාන පනත යටතේ සංශෝධන යටතේ අර නැවතත් බරපතල නඩු පිළිබඳව අහන ඒ විභාග බාධාවකින් තොරව දිනෙන් දින කල්යන්නට ඉඩ කල් දානට ඉඩයක් නැතුව දිනෙන් දින අහන්නට නැවත ක්‍රමයක් හදලා තියෙනවා. ඊළඟට විනිශ්චකාරවරු 3 දෙනෙක් ඉදිරිපිට තිබෙන නඩුද අසාමාන්‍ය නොවේ. මීට කලින් රායල් අඩ්බා තිබිලා තියෙනවා. මිනිමරුව විතරක් නෙවෙයි ඒක වැරදි. අමිත ලිංගම් මහත්මයාට විරුද්ධව නඩුවක් දැම්මේ පිලිස්ටාස් බණ්ඩාරනායක මහත්මයා ඉන්න කාලේ රායල් අඩ්බා එකදී. එතනදී නීති ප්‍රශ්නයක් මතුවෙලා ඒ නඩුවහක දැම්ම. අද එම නිසා දැන් තිබෙන තත්ත්වයේ තිබෙන අලුත් විශේෂ තත්ත්වයේ අනුව සැලකිල්ලටගෙන මෙම පනත ගෙනාවාම මේ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මම කියන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ පනතට පක්ෂව මමත් නීතිඥවරයෙක් හැටියට ඉදිරිපත් වුණා. දවස් 4ක් දින 4ක කාලයක් තුල මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. නඩු විභාගයක් පැවැත්ුණා. අපේ සමහර තර්ක පිළිගත්තා, අපේ සමහර තර්ක ප්‍රතික්ෂේප කරුණා. අද පැහැදිලි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් තිබෙනවා. 3-2 බල ඡන්දකින් සමහර වගන්ති අවශ්‍ය බව සමහර වගන්ති වලට 3-2 අවශ්‍ය බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය කෙසේ වෙතත් කියා සිටියා. අහවල් ආකාරයට වෙනස් කරුවොත් එහෙමනම් 3-2 අවශ්‍ය නැහැ කියලා. මේ පිළිබඳව අධිකරණ කටයුතු පිළිබඳව නෛතික කටයුතු සහ මාධ්‍ය පිළිබඳව ආංශික කාරක ස්වභාවයේ දීර්ඝ වශයෙන්
ඔබතුමාට විනාඩි 2ක් තිබෙනවා.
දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. මං හිතන්නේ එම සමාජිකයන්ට ආඩම්බර වෙන්න පුළුවන් මේ සම්බන්ධ වීම ගැන. ඉන්පසු මෙයා ඊයේ නීතිපතිවරයා අපිට කරුණු ඉදිරිපත් කළා කිව්වා එම ආංශික කාරක ස්වභාවයට. ඇවිල්ලා ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කරන ලද සියලුම සංශෝධන පිළි අරන් තිබෙන බව. ඒ අනුව ඒ අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කළා තිබෙනවා. මෙහිදී ඉතාමත්ම වැදගත් වන්නේ අවසාන වශයෙන් ට්‍රයල් අඩ්බා එකක් තියෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ අග්‍රමිශ්චකාරවරයා. වරදේ ස්වභාවය හෝ අවස්ථානගත කරුණු, වරදේ බැරෑරුම්කම, වරදේ සංකීර්ණ භාවය, වරද නිසා වින්දිතයා මත වෙන බලපෑම හෝ එම වරද නිසා රජය මත වන බලපෑම යන කාරණා මත පමණක් තමයි ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිස්සුක මේ සභාවකට මේ යොමු කළ හැක්කේ. එයද නීතිපතිවරයාගේ අල්ලස් කොමිසමගේ තනි කැමැත්තට නොවෙයි. ඊළඟට අග්‍රමිශකාරතුමාගේ අනුමැතියද ඇතිවයි කළ යුතු. එම නිසා මේ පිළිබඳව සැකයක් තියාගන්නට හේතුවක් නැහැ. අවසාන වශයෙන් අග්‍රමිශකාරතුමා තීන්දුව ගන්න නිසා. මෙම පනත සමගම තවත් පනතක් ඉදිරිපත් කළා තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයට සහ සංග්‍රහයට සහ දණ්ඩ නිධි සංග්‍රහයට සංශෝධනයක් එමන් වරදක් කිරීමට අවශ්‍ය අවම වයස. දැන් තියෙන ප්‍රමාණය අවුරුදු 8යි, ඒක අවුරුදු 12කට වැඩි කරලා තිබෙනවා. ඒක හොඳයි. මොකද ඒක තමයි ජාත්‍යන්තර ප්‍රමිතිය. අපිට හුඟක් කාලයක ප්‍රශ්න තිබුණා මේ ඇයි අපි විතරක් අපි ළමුන් පිළිබඳව ඒ කොන්වෙන්ෂන් ඔන් ද රයිට්ස් ඔෆ් චයිල්ඩ් ඒක අපි අසං කරලා තියෙද්දිත් ඇයි අපි අවුරුදු 12ට ඉක්මවන් ඒ වැඩි කරන්නේ නැත්තේ කියලා අපිට ඒක ප්‍රශ්න මතුවන හැමදාම. නමුත් අවසාන වශයෙන් දැන් අපි අපේ ජාත්‍යන්තර අපේ බැඳීම් අනුවද කටයුතු කරමින් එයද වෙනස් කරලා තිබෙනවා. ඒ පිළිබඳවද අපි සතුට ප්‍රකාශ කරමින් අධිකරණ ඇමතිවරයට ඇමතිතුමියට විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මෙම නඩු ප්‍රමාදය වැළැක්වීමට සඳහා වූ මේ පනත විශේෂයෙන් ඉදිරිපත් කිරීමට බොහොම ස්තුතියි.
ගරු වාසුදේව නානාකාර මහත්මයා, ඔබතුමාට විනාඩි 16ක් වෙන් කර දෙන්න.
ගරු සභාපතිතුමනි, මේ අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පත දැන් තියෙන විදිහට අපි මේකට විරුද්ධයි. දැන් මේක තමයි මේ විවාදයට භාජනය කරලා තියෙන්නේ. මේක උඩ තමයි ඔබතුමා ඡන්දය විමසන්නේ අපේ. ඒ ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩුව ගැන තුට්ටුභාගය අපිට විශ්වාසයක් නැති නිසා අපි විරුද්ධව ඡන්දය දෙනවා. ඉන්පසුව අපි බලනවා මේ අපට එවල තියෙන සංශෝධන මේකට ඇතුළත් කරනවද නැද්ද කියලා. මොකද මේ ආණ්ඩුව වරක් ශ්‍රේෂ්ඨාධිකරණය වැළැක්වූ යම් කාරණයක් කාරක සභා අවස්ථාව ඇතුළේ පනතර ඇතුල් කළා. අපි කවුරුත් දන්නේ පළාත් සභා කල් දැමීමට හේතු වෙච්ච අවස්ථාව. ඒ නිසා එහෙම විශ්වාසයක් තියාගෙන වැඩ කරන්න බෑ. අපි ඊළඟට මේ නඩු ඉක්මනට අහනවට එකඟ දෝ චෝදනා ඉක්මනට ගොනු කරනවට එකඟ දෝ ඒවා අරමුණු කරගන්නම් මේ ගෙනලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපට මේකත් එක්ක ප්‍රතිපත්තිමය මූලික ගැටුමක් නෑ. නමුත් මේක අධිකරණයේ බලය අධිකරණයට අහිමි කරන ලෙස ගෙන උත් තිබීම ගැන තමයි අපේ විරුද්ධත්වය තිබෙන්නේ. දැන් කොරුවල්ලන්න ඕනේ කියලා අධිකරණ බලය පොලිස් බල්ලෙකුට දුන්නු හොරුවල්ලන්න ඌටේ හොඳ ඉවතියන අධිකරණ බලය අධිකරණ පද්ධතියක් තුළ අධිකරණ සංවිධාන පනතක් ඇත්තේ අපි මේ රට පිහිටවල තියෙනවා. ඒක කිසියම් ආකාරයකට අපට හානියකට ලක්වෙනකොට ඒ නිසා ඇතිවෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ රටේ නිදහස් ජීවිතයට තර්ජනයක්. දැනුත් තමනාසේලා ඇත්තටම අරමුණු කරේ ඔය නිදහසට තර්ජනය කිරීම. තමන්නාසේලා අරමුණු කළේ මේ පනත ගෙනෑවේ විරුද්ධවාදීන්ට දඩයම් විරුද්ධවාදීන් දඩයම් කිරීමට. ඒ ගැන්නම් මට නම් සැකයක් නෑ. ඒ අය වැරදිකාරයෝද නැද්ද කියන චෝදනාවලට ඒ චෝදනා ඔවුන්ට විරුද්ධව ගෙනීම හරිද නැද්ද ඒ ගැනීම මං කතා කරා. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් තමයි ලක්කෙවී තිබෙන්නේ මේ පනත ගැනීමේදී. ඒ නිසා තමයි තමුන්නාසේලා බැලුවේ අධිකරණයේ බලය පිටට හදින්. නමුත් අන්තිමට තමුන්නාසේලාට කරන්න බැරි වුණා. මම මේ පෙන්නන්නේ තුනෙන් දෙකේ බලයකුත් නැහැ ව්‍යවස්ථාවට විරුද්ධව භගන්ති ඇතුළත් කළ සම්මත කරන්න. අනික් අතට මේ අධිකරණයේ නියමයට අනුකූල වෙන විදිහට මේක නැවත හදාගන්න ඕන. මේක සම්මත වෙන්න නම් තුනෙන් දෙකක් නැතුව. එතකොට අපි මෙතෙන්දී බලන්නේ අපරාධ නීතියේ තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ චේතනාව කියන එක. තමුන්නාසේලා මොන චේතනාවෙන්ද මේක ගෙන මේක අපි කොහොමද හොයාගන්නේ? මේක අපි හොයාගන්නේ මේ තියෙන චෝදනා වැරදි, මේ තියෙන අපරාධ තමුන්නාසේලා උපලේඛනයේ සඳහන් කළා තිබෙන බරපතලම අපරාධ නෙමේ. මේ රටේ බරපතලම අපරාධ නෙමේ. ඒවා බොහෝ විට මේ වෙනකොට මේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියකට විරුද්ධව මේ වෙනකොට තමුන්නාසේලාගේ පැත්තෙන් ආණ්ඩුව විසින් මෙහෙවලා ගොනු කරපු චෝදනා ඇතුළත් වෙන වපසරිය තමයි මේ උපලේඛනයේ තියෙන්නේ. එහෙම නැත්නම් දමුණාසේලාට ඇත්තටම මේ අධිකරණයේ කටයුතු ඉක්මන් කරන්න ඕන. අධිකරණයේ ක්‍රියාදාමය කල්පමානුවේ එදිනෙදා ඇහෙන්නට ඕන. අධිකරණයේ බරපතල ආකාරයකට නඩු විභාගයක් කරන්න ඕන. විනිශ්චකාරවරුන් තුන්දෙනෙක් ඉන්නට ඕන. ඒ අධිකරණයට යොමු විය යුතු වැරදියෝ අපරාධ හැටියට පෙන්නලා තිබෙන දේවල් ඉතාමත්ම සාමාන්‍ය අපරාධ වැරදි හැටියටයි අපට උපලේඛනය බැලුවාම පේන්නේ. එතකොට මෙන්න මේ කරුණු කාරණා, මේ වැරදි, මේ අපරාධ ඇසුරෙන් තමයි මේ අද ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධව, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරමින්, පැමිණිලි ඉදිරිපත් කරමින් අද ඒ අයව අධිකරණයන් ඉදිරියට ගෙනිහිල්ලා තිබෙන්නේ. නමුත් ඇත්තටම මේ වැඩපිළිවෙල තුළ අධිකරණයේ වැඩ පමා වෙන්න පුළුවන්. ඇයි? තනියම හානියේ වැඩ තුන්දෙනෙක් ඕන. දැන් තුන්දෙනෙක් බැගින් දාලා නඩු අහන්න ගියාම එතකොට අධිකරණය වෙන වෙනම නඩු අහන අධිකරණ තුනක වැඩ, ඒ නිසා එකාධිකරණයකට ලඟු වෙනවා. දැන් මේ විදිහට නඩු අහන්න කල්පනා කරනවා නම් අධිකරණ සංඛ්‍යාව වැඩි කරන්න ඕන, ඒ විනිශ්චකාරවරුන් සංඛ්‍යාවන් වැඩි කරන්න ඕන. ඒ සංඛ්‍යාවන් වැඩි කිරීමෙන් හා අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමෙන් තමයි මේ කළ හැකිව තිබුණේ. මේ ට්‍රයල් ඇඩ් බා කතාව තමුන්නාසයල මේ ඇදගෙන තිබුණේ වෙන එකක් නිසා නෙමෙයි, මේ දැනට ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධව, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සමහරෙකුට විරුද්ධව දැන්ටමත් කරලා තියෙන පැමිණිලි මේ මහා බරපතල නඩු හැටියට මේ ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් ඉදිරියට ගේන්නයි. ඒකයි මම අනුමාන කරන්නේ මේක පිටුපස්සේ තිබුණු චේතනාව හැටියට. අවංකව මේ නඩු කටයුතු ඉක්මන් කර ගැනීමක් කියලා මට පිළිගන්න අමාරුයි. ඊළඟට මේ එදිනෙදා නඩු අහන වැඩි, මේකට පණ තමුන්නාසල පණතක් ගේන්න ඕනේ කියලා මන් නම් තේරෙන්නේ නැහැ. එදිනෙදා නඩු අහන 1980 මහා වැඩවර්ජනයෙන් පස්සේ අපි 14 දෙනෙකුට විරුද්ධව එදා විරෝධතා දිනයක් තිබුණා කොළඹ. අපි 14 දෙනෙකුට විරුද්ධව මහේස්ත්‍රාත් උසාවියේ ආරම්භ කළා නඩු කටයුත්තක්. කැරලි ගැසීම, ආණ්ඩුවේ දේපළ වලට අලාභ කිරීම, මේ කියන කරුණුත් එක්කලා අපේ දිනෙදා නඩුව ඇහුවා මහේස්ත්‍රාත් උසාවියක් වෙනම දාලා. එදා වරායි මහේස්ත්‍රාත් උසාවිය තිබුණේ, ඒකට වෙනම 1980 වෙනම නඩුකාර තුමියක් අය නඩුව ඇහුවා. එදිනෙදාම ඇහුවා. දිනපතාම අපි උසාවි ගියා. ඉඳලා හිටලා තමයි කල් දැමීමක් වුණේ. ඉතින් මේ නිසා මේකට මේ නීති අනපනත් ගේන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. අධිකරණය සංවිධානය වීමේදී අධිකරණයක කටයුතු සංවිධානය කිරීමට මේ නඩුව මහා බරපතල නඩුවක් වුණා. ඒ නඩුවේ නොන්සමරියක ලඟු නොවන නඩු විභාගය මහේස්ත්‍රාත් උසාවිය ඉක්මනින් කරගන්න ඕනකම තියෙනවයි කියලා එදා ඒ විදිහට නඩුව ඇහුවා. එහෙම නඩුව අහලා අපි මහාධිකරණයට අධිචෝදනා මත අපිව ගෙනෑව. මහාධිකරණය අපිව නිදහස් කළා. චෝදනා පත්‍ර ගොනු කර තිබෙන හැටි වැරදියි කියලා. ඉතින් ඒ නිසා මේ අධිකරණ සංවිධාන පනතේ මේ සංශෝධන යටතේ තමුන්නාසේලා මේ ට්‍රයල් ඇඩ් බා කියන කතාව නැත්තම් ත්‍රිපුද්ගල විනිශ්චය සභාවන් මගින් විමසිය යුතු නඩු මොනවාද කියන එක ගැන මේ කෙටුම් පතේ මේ සංශෝධනේ තමුන්නාසේලා පෙන්නුම් කළා තිබෙනවා. දැන් මේ අධිකරණ පද්ධතිය හැදිලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව විසින් ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරවීමට අධිකරණයට දුන්නා වූ බලයක් හැටියට. අධිකරණයේ බලය ක්‍රියාත්මක වෙන්නේ ජනතා පරමාධිපත්‍ය මේ පාර්ලිමේන්තුවට තියෙනවා, අධිකරණයට පවරලා තියෙනවා. අධිකරණය මගින් ක්‍රියාත්මක වෙන්න අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දැන් ඒ උසාවි පද්ධතිය අද තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා අපි කවුරුත් දන්න විදියට මහාධිකරණත් තියෙනවා. දැන් මේ මහාධිකරණවල විටින් විට යම් ආන්දෝලනාත්මක නඩු සම්බන්ධයෙන් සමාජයේ ලොකු බලපෑමක් ඇති නඩු සම්බන්ධයෙන් ට්‍රයල් ඇඩ්බා කියන ත්‍රිපුද්ගල නිශ්චය සභා හැටියට ඒ සමහරක් නඩු ඇහිමට අග්‍රවිනිශ්චකාරවරයා තීන්දු කරන අවස්ථාවල් වල නීතිපත්තුමාගේ ඉල්ලීම අනුව එසේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මේ ස්ථීර මහාධිකරණයක් ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් හැටියට නම් කරලා ක්‍රියාත්මක කරන්න යනවා කියන එකේ තේරුම් මම ඇහුවා හිටපු අධිකරණ ඇමතිතුමා කතා කරන වෙලාවෙත්. මේ මොකද්ද මේ ස්ථීර කියන එකේ තේරුම? අග්‍රවිනිශ්චකාරතුමා නම් මේ කුමන අවස්ථාවකදී ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් තිබිය යුතුද කියලා තීන්දු කරන්නේ? එතුමා එසේ තීන්දු කරන්නේ ඒ අපරාධ හා වැරදි සම්බන්ධයෙන් නම් ඒ නිසි අවස්ථාවල් වල මේ ස්ථීර ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් මේ පිහිටවනවායි කියන එකේ අර්ථය කුමක්? එහෙම එකක් තමයි තමුන්නාසල හිතුවේ. එහෙම වෙනම මහාධිකරණයක් හදන් හදලා එතෙන්ට මේ ඔක්කොම ඒකාබද්ධ විපක්ෂයේ අද චෝදනාවලට ලක් වෙලා ඉන්න ඒ මන්ත්‍රීවරු ටික ඇදගෙන ඉන්න ඒ විනිශ්චය සභාවට. නමුත් ඒ ඉලක්කය වැරදිලා තියෙනවා. මොකද තමුන්නාසලට ඕන හැටියට ඒවයි අධිචෝදනා පත්‍ර දාන්න බෑ. නීතිපත්තුමාට ඕන හැටිය රජචෝදනා පත්‍ර දාන්න බෑ. අල්ලස් කොමිසමේ සභා අධ්‍යක්ෂකට ඕන හැටියට දාන්න බෑ. දැන් ඒවා අග්‍රමිනිශ්චකාරතුමාගේ නියමයක් අනුව විතරයි දාන්න පුළුවන්. එනිසා තමුන්නාසේලගේ ඉලක්කේ වැරදුනා. තමුන්නාසේලගේ ඉලක්කේ වැරදුනා. තමුන්නාසේලා හිතුවේ මෙන්න ට්‍රයල් ඇඩ් බා උසාවිය මේ ලොකු නඩුනේ ට්‍රයල් ඇඩ් බා එක යහන්නේ මෙන්න එක පිහිටෙව්වා මෙන්න විනිශ්චකාරවරු තුන්දෙක් පත් කළා මෙන්න ඇදගෙන එනවා එක්කෙනා එක්කෙනා ඒක ඉස්සරහට. ඒ ඉලක්කය පරාජය වෙලා තියෙනවා. ඒ ගැන අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රඥාවට අපගේ ස්තුතිය අපි පළ කළ යුතු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
ඒ අතර මම කිව යුතුයි අවසාන වශයෙන් මේ අල්ලස් කොමිසමට අපි අල්ලස් කොමිසමට කරපු පැමිණිලි තියෙනවා අර අගමැත්තුමාට විරුද්ධව. අගමැත්තුමා මේ මහා බැඳුම් කර හොරකමේ ප්‍රධානම පාර්ශ්වකරුවෙක් කියලා එහෙම කියලා සාක්ෂි අපි ඉදිරිපත් කළා, ලේඛන ඉදිරිපත් කළා. අපි එතෙන් ඉදිරිපත් කරපු අපේ පැමිණිල්ල ගැන අපෙන් ප්‍රකාශයක් ගත්තා. ඒ එච්චරම තමයි. එතකොට මේ අල්ලස් කොමිසම අපිට කියන්න ඕන එහෙමනම් දැන් මේ ගැන අපි විභාග කරන්නේ අර කිව්වා වගේ සිසිරිජාකොඩි මන්තුමා. අපි ඇමතිවරු 10 දෙනෙකුට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කළ තියෙනවා. එකම පැමිණිලි කරුණේ මේක එක්කෙනා. මම ඉදිරිපත් කරේ අගමැතිතුමාට විරුද්ධව. නමුත් අපිට කියලා නැහැ මේ අද වෙනකන් මේ පැමිණිලි ගැන මොකද වෙන්නේ කියලා. මේ පැමිණිලි සම්බන්ධයෙන් මොකද වෙන්නේ කියලා අපිට නම් තවමත් කියලා නැහැ. ඉතින් අපිට මොකද හිතාගන්න තියෙන්නේ? අල්ලස් කොමිසම මේ පැමිණිලි අද යටපත් කර තිබෙනවායි කියලා අපිට හිතාගන්න තිබේ. අගමැතිතුමාට විරුද්ධව නිසා, අමතිවරුන්ට විරුද්ධව නිසා ඒ පිළිබඳව විභාගය එක්ක කරන්න බැරි නම් මේවා බොරු පැමිණිල්ල නම් එහෙමනම් අල්ලස් කොමිසම ඒ බව ප්‍රකාශයටපත් කරන්න ඕනේ. එහෙම කළොත් එතකොට එතනින් ඉඳලා අපිට ඊළඟ පියවරකට අපිට යන්න පුළුවන්. එහෙමත් කියවෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ ආණ්ඩුව ගැව් ගල වැරදුනා. දැන් ලැජ්ජාවත් ගිලගෙන මේ සංශෝධන ටික දමලා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු ඒ නියෝගයන්ට අනුකූලව මේ සංශෝධන ඇතුළත් කළා. තමුන්නාසේලාගේ මේ ගෙනිච්ච උපක්‍රමේ ඇතිවෙච්ච දැන් ඉස්සෙල්ල කරපු වෙලාවල් වල වගේම උපක්‍රමය වැරදිලා දැන් පස්ස බිමැන්නලා ඉන්න වෙලාවත් මේ කාරණාව අපිට මේ සංශෝධන දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි අවසාන වශයෙන්ුත් චෝදනා ගොනු කරනවට පැමිණිලි ගොනු කරනවට විරුද්ධ නැහැ. මේ දඩයමටයි විරුද්ධව මේ ඔක්කොම කියන්නා වූ මේ වරද චෝදනා මෙන්න මේ අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉලක්ක කරගත්ත චෝදනා හා වැරදි අපරාධ බව අපි නැවතත් මතක් කරමින් ඒ අනුව තමුන්නාසේලා හිතාගත්තු ඒ කටයුත්ත කරගන්නට බැරිවීම ගැන අපේ සතුට බල කරමින් අපි මේ කෙටුම් පතර අද තියෙන හැටියට අපේ විරුද්ධත්වය පළ කරන බව කියමින් මනියන්.
බොහොම ස්තුතියි ගරු පාටලි චම්පික රණවකැමතිතුමා. විනාඩි 9ක් වෙන් කර තිබෙන.
ගරු මූලාසනාධිපති මන්ත්‍රීතුමනි, අධිකරණ අමාත්‍යතුමිය විසින් අධිකරණ සංවිධාන සංශෝධන පනත ඉදිරිපත් කිරීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. මේ රටේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක කාලාන්තරයක් මුල්ලේ පරිණාමය වෙච්ච ගැටලු ගණනාවකට කිසියම් ආකාරයක විසඳුමක් ලබා දීම මෙමගින් බලාපොරොත්තු වෙන නිසා 2015 ජනවාරි 8 වෙනිදා මේ ජනාධිපතිතුමාටත් ඒ වගේම 2015 අගෝස්තු 17 වෙනිදා එක්සත් ජාතික පෙරමුණටත් මේ රටේ දැනුගත් ජනතාව ඡන්දය ලබා දීමේ ඉතාම වැදගත් සාධකයක් වුණේ රට පුරා ව්‍යාධියක් විදිහට පැතිරී ගිහින් තිබිච්ච දූෂණයට කිසියම් ආකාරයක දඬුවම් ලබා දීමක් මගින් ජනතාවට යුක්තිය ඉටු කිරීමත් ඒ වගේම එවැනි දූෂණ නැවත ඇතිවීම වැළැක්වීමත් ඒ වගේම අනාගතයේ සඳහා එවැනි තත්ත්වයන්ගෙන් තොර පිරිසුදු යහපාලනයක් ඇතිකර ගැනීමත් වෙනුවෙන් ඒ අනුව යම් යම් ක්‍රියාදාමයන් ආරම්භ වුණත් ඒවා දේශපාලන බලපෑම් මත ඇතැම් විට විමර්ශනයේ තිබෙන තාක්ෂණික දුර්වලතා මත ඒ වගේම අධිකරණ ක්‍රියාවලියේ තිබෙන යම් යම් ආවේනික දුර්වලතා මත ඉෂ්ට ප්‍රාප්ත වුණේ නැහැ. ඒ නිසා ඒ ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටෙන තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ අනුව තමයි මේ අධිකරණ ක්‍රියාවලියේ තියෙන දුර්වලතා වෙනස් කරගන්න ගත් එක පියවරක් හැටියට වැදගත් පියවරක් හැටියට අපි මේ පනත දකිනවා. අපි මෙතෙන්දී ද්‍රෝහීන් කවුද කියලා අඳුනා ගන්නවා වෙනුවට මොන විදිහේ දුර්වලතාද අපිට තියෙන්නේ කියලා අපි හඳුනා ගැනීම කරන්න ඕනේ. ඒ වගේම වීරයින් හඳුනා ගන්නවා වෙනුවට අපි මොන විදිහේ ක්‍රියාදාමයන් අනාගතයට යොදා ගන්නවද මොන විදිහේ ව්‍යුහයන් හඳුන්වා දෙනවද කියන එක අපි කරන්න ඕනේ. අපේ රටේ බොහෝ කාලයක් තිබිච්ච කෙටි මතයක් තමයි අධිකරණවලට විනිසුරන්පත් කිරීමේදී අධිකරණ පිළිබඳ නීති තැනීමේදී දේශපාලන ඇඟිලි ගැසීම් වෙනවා අධිකරණයේ ස්වාධීන නැහැ කියන ඒ මතය. මේ රජය ඒ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කළා. අද මේ පසුගිය කාලය තුල ව්‍යවස්ථාදායක සභාවේ යෝජනා විමර්ශනයේ මත ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ඒ විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් පිළිබඳ කිසිම විවේචනයක් එල්ල වෙලා නැහැ. ඒකෙන් පේනවා ඒ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය දිනෙන් දින ශක්තිමත් කරගන්න අපට හැකියවීම ගැන. පිය ගැන ආඩම්බර වෙනවා. නමුත් ඒ අධිකරණයේ ස්වාධීනත්වය පමණ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සෑහීමකට පත්වීමට හැකියාවක් අපිට නැහැ. අධිකරණ අපක්ෂපාතී විය යුතුයි, අධිකරණ කාර්යක්ෂම විය යුතුයි. මෙන්න මේ කාරණේදී අපට පසුගිය කාලයේ අපේ ජනතාවගෙන් ලැබිච්ච චෝදනාව තමයි ධනය බලය තියෙන අයට එකම චෝදනාවට ඔවුන්ට නඩු පැවරුවාට පස්සේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වුණා කියලා ගිහිල්ලා ඒ පහළ අධිකරණවලට බලපෑම් කරලා ඔවුන්ට යම් ආකාරයක නිදහසක් ඔවුන්ට යම් ආකාරයක ස්වාධීන තත්ත්වයක් ඇති කර ගැනීමට අවස්ථාව ලැබුණා කියන එක. ඒකම බණය බලය නැති පිරිස්වලට වෙනත් ආකාරයකට ක්‍රියා කළා කියන එක. මේ නිසා ජනතාවගෙන් චෝදනාවක් එල්ල වුණා අධිකරණය අපක්ෂපාතී නැහැ කියලා. අධිකරණය පක්ෂපාතී කියලා. ඒ වගේම අධිකරණයේ කාර්යක්ෂමතාවය පිළිබඳ මෙතන තිබුණ ආංශික කාරක ස්වභාව ඒකෙදි පෙනී ගියා. අපේ නඩු ගොඩ ගැහිලා තියෙනවා කියලා 700,000කට අධික ප්‍රමාණයක්. ඒ වගේම අවුරුදු 17ක් වගේ කාලයක් සාමාන්‍යයෙන් වැය වෙනවයි කියලා නඩුවක් විභාග කරලා ඒක පිළිබඳ විසඳුමක් දෙන්න. එහෙමනම් එතන යුක්තිය ිටුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉඩම් නඩුවක් ගත්තොත් අවුරුදු 30ක් පරම්පරාව. ඒ අනුව යුක්තිය ිටුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. යුක්තිය පමා වෙනවා කියන්නේ යුක්තිය ිටු නොවනවාය කියන මූලධර්මය අධිකරණයේ පිළිගත් මූලධර්මයක් අපි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. අපි පියවර කීපයක් මේ රජය ළඟා කරගත්තා. අධිකරණයේ නඩු කාර්යක්ෂම කරගන්න එක පියවරක් තමයි මේ පියවර. එතනදී මේ දේශපාලන වශයෙන් විරුද්ධ පක්ෂවල අයට පමණක් නෙවෙයි ආණ්ඩුවයට දඬුවම් දෙන්න අපි ඉදිරිපත් වෙනවා, නිර්භය වෙනවා කියන එක පසුගිය කාලේ අපි පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා මේ රජය. ඒ අනුව ඉදිරි කාලයේදී විශේෂයෙන්ම බැඳුම් කර සිද්ධිය වැනි සිදුවීම් සඳහාත් මේ අධිකරණ ක්‍රියාවලිය පරිහරණය කරන්න මේ රජය ක්‍රියා කරන්න ඕන, ක්‍රියා කළ යුතුයි. ඒ වගේම මේ අධිකරණ ශේෂ්ත්‍රයට ආකර්ෂණය ඇති කර ගැනීම සඳහා විනිසුරුවරුන්ට, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉතාම දුර්වල පඩිනැටි තත්ත්වයන් තිබුණේ ඔවුන්ට වැටුප් සහ අනිකුත් පැතිවලින් ආකර්ෂණීය ස්ථානයක් බවට ඒක පත් කරන්න කටයුතු කළා තියෙනවා. ඒ වගේම උසාවි සංකීර්ණ සහ අනිකුත් භෞතික දියුණුව සඳහා විශේෂයෙන්ම කොළඹ උසාවි සංකීර්ණයේ වැඩි දියුණු කිරීම සඳහා අද විශාල සංවර්ධන වැඩසටහනක් භෞතික දියුණුව පැත්තෙන් ඇති කළා තියෙනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව ආයාචනය කරන විශේෂයෙන්ම අධිකරණ කොමිසම ඇතුළු ඒ සේවාවන් වලට මේ රජයේ පැත්තෙන් දෙන්න තියෙන තල්ලුව, රජයේ පැත්තෙන් කෙරෙන්න ඕන ආයෝජනය, රජයේ පැත්තෙන් දෙන්න ඕන ධෛර්යය ලබා දීලා තියෙනවා. ඒ නිසා නඩු අපක්ෂපාතීව කාර්යක්ෂමව වේගෙන් අහලා රටේ යුක්තිය ඉටු කරන්න කියලා. මොකද මේ රටේ ඒ යුක්තිය ඉටු නොවීමේ ප්‍රශ්නේ මත ඇතිවෙන්න ලේවැගිරිච්ච රටක්. ඒ නිසා ඒ යුක්තිය ඉටු කිරීමේ කාර්යාවලිය වේගවත් කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ ක්‍රියාදාමයේදී නීති අධ්‍යාපනයේ සිට යම් කිසි ප්‍රමිතියකට අනුකූලව මේ යුක්තිය පසිඳලවීමේ ක්‍රියාවලිය කරන්න ඕන. 19 වෙනි සියවසේ අගභාගයේදී මේ රටේ වෛද්‍ය ශාස්ත්‍රය සඳහා වෛද්‍ය විද්‍යාලයක් පිහිටෙව්වා. අදේ වෛද්‍ය විද්‍යාලය අනුක්‍රමයෙන් විශ්වවිද්‍යාල තත්ත්වයකට පත් වෙලා පීඨ ගණනාවක් බවට පත් වෙලා තියෙනවා. කොළඹ වෛද්‍ය විද්‍යාලය. ඒ වගේම මරදානේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඇති කළ 19 වෙනි සියවසේ අගභාගයේදී. ඒවා ද අනුක්‍රමයෙන් ඉංජිනේරු පීඨ බවට පත් වෙලා ඒ ආකාරයට දියුණු වෙලා තියෙනවා. එකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමක් මත, උසස් පෙළ විභාගයේ ඉසෙට් ක්‍රමාංකයේ මත. නමුත් මේ නීති විද්‍යාලය ඒ 19 වෙනි සියවසේ අගභාගයේ බිහි වුණා. ඒ ආකාරයේ පරිණාමයක් අපිට ඒකේ පේන්නේ නැහැ. නීති විද්‍යාලයකුත් තියෙනවා, නීති පීඨකුත් තියෙනවා. ඒ පොදු ක්‍රියාදාමයේ පොදු ප්‍රමිතිකරණය අධ්‍යාපනයේ නීති ශාස්ත්‍රය ඇති උනේ නැහැ. මේ නිසා අද ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? සාමාන්‍ය පෙළ විභාගයේ ඉතාම තරඟකාරීව අවසන් කරන අය ඇදී යන ප්‍රධාන ශාස්ත්‍රයේ වෛද්‍ය ශාස්ත්‍රය, ඉංජිනේරු ශාස්ත්‍රය, ගණකාධිකරණ ශාස්ත්‍රය විතරයි. නීති ශාස්ත්‍රයට එවැනි ශක්තිමත් තරඟකාරී පිරිස් ඇදී යන්නේ නැහැ. ඒ නිසා යම් ප්‍රමිතිකරණයක් අද අවශ්‍යයි. මේ නීති විද්‍යාල, නීති පීඨ, ඒ වගේම පිළිගත් නීති උපාධි ලබා දෙන ආයතන 30 ගණනක් තියෙනවා. මේ සියල්ල වෙනුවට යම් ප්‍රමිතියකට අනුව උසස් පෙළට නීති විෂය ඇතුල් කරලා ඒ නීති විෂයත් එක්ක ප්‍රමිතිය ඉසෙට් පදනව මත අරගෙන මේ නීති ශාස්ත්‍රයේ අධ්‍යාපනික අතිනුත් සැලසුම් සහගත කිරීමේ අවශ්‍යතාවයක් අද අපිට තියෙනවා.
ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
ඒ වගේම මේ විමර්ශන කටයුතු අද හොංකොං අරගත්තොත් ඒ හොංකොං වල දූෂණ විමර්ශන කටයුතු කරන්නේ පොලිස් නිලධාරීන් හෝ නීති නිලධාරීන් පමණක් නෙවෙයි. ඉංජිනේරුවන්, ඒ වගේම ව්‍යාපාර කළමනාකරුවන් පිළිබඳ දැනුම තිබෙන අය, ඒ වගේම විශේෂයෙන්ම දේපොළ ඇගැයීම පිළිබඳ හැකියාව තියෙන අය, මේ සියලු දෙනාම සම්බන්ධ පිරිසක් විසින් තමයි විමර්ශන කටයුතු කරන්නේ. පසුගිය කාලයේ ලංකාවේ සිදුවෙච්ච ප්‍රබල වංචාවන් විශේෂයෙන්ම මහා මාර්ග ශාස්ත්‍රයේ, ඒ වගේම විදුලි බල ශාස්ත්‍රයේ, ඒ වගේම කංචේ ශාස්ත්‍රයේ සිදුවෙච්ච සිදුවීම් මේ රටේ පොලිසියට, මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට, මේ රටේ විගණක අධිපති දෙපාර්තමේන්තුවට විසඳන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒවා ඉතාම සූක්ෂම තාක්ෂණික බරපතල අපරාධ, සුදු කරපටි අපරාධ. ඒවා විසඳන්න මේ නිලධාරීන්ට හැකියාව නැහැ. එනිසා තාක්ෂණවේදී මේ විමර්ශන ක්‍රියාවලියට සම්බන්ධ නොකරගන්නා තාක්කල් මේන් යුක්තිය ඉටු වෙන්නේ නැහැ. අපේ පසුගියදා අල්ලස් කොමසාරි ජෙනරාල්තුමා කියලා තිබුණා පසුගිය අවුරුදු 24ටම පුජ්‍යලයන් 4 දෙනාටයි දඬුවම් ලැබිලා තියෙන්නේ කියලා. පහුගිය අවුරුදු 24ටම මේකේ ප්‍රධාන හේතුවක් තමයි විමර්ශනය සඳහා අවශ්‍ය කරන ශක්තිමත් තාක්ෂණවේදීන් අද එතන නැති නිසා ඉතා පහසුවෙන් මේ නඩු වලින් ලිස්සලා යෑමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ සඳහා විධිමත් ක්‍රියාදාමයක් අධිකරණ ඇමතිතුමියත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශ්වකාරතුමා ඇතුළු පිරිසුත් එකතු වෙලා මේ පිළිබඳ ප්‍රතිසංවිධානයක් ඉදිරියේ දියත් කරන්නයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් අපේ ව්‍යවස්ථාවට අනුව අධිකරණ තැනීමේ බලය මේ පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විහාර දේවාලගම් පනත සහ අනිකුත් කාරණා සම්බන්ධයෙන් විශේෂ අධිකරණ පිහිටවීම පිළිබඳව ව්‍යවස්ථාවේ කතා කරලා තියෙනවා. නමුත් එවැන්නක් අද සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මා අධිකරණ ඇමතිතුමියගෙන් ඉල්ලා සිටිනවා මේ කරු පාර්ලිමේන්තුවට මා හිතන්නේ කවුරුවත් විරුද්ධ වෙයි කියලා එවැනි බෞද්ධ විහාරස්ථාන සහ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සඳහා විශේෂ අධිකරණ ක්‍රියාවලියක් අඳුන්ලා දෙන්න විශේෂ අධිකරණයක් පිහිටවන්න කියලා ඉල්ලා සිටිමින් මේ ක්‍රියාවලිය එක පියවරක් විතරයි. මේක දේශපාලන පරිගැනීම් වලට යොදාගන්න ආයුධයක් නෙවෙයි. මේ නීති ශේෂ්ත්‍රයේ යුක්තිය පසිඳලා වීමේ ශේෂ්ත්‍රයේ යම් ඉලක්ක ලබා දීලා මෙන්න මේ ඉලක්ක වලට අනුකූලව ඇගයීම් ක්‍රියාවලියකින් තොරව මේ නීති ශේෂ්ත්‍රයේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. රජයේ සියලුම ආයතන වලට යම් කිසි ශේෂ්ත්‍රයක් තියෙනවා. විදුලි බල මණ්ඩලයට විදුලිය ලබා දෙන්න තියෙනවා. දුම්රියට දුම්රිය සේවය ලබා දෙන්න තියෙනවා. ජලයට ජලය ලබා දෙන්න තියෙනවා වගේ යුක්තිය පසිඳලවීමේ ක්‍රියාවලියේ තියෙන්නේ කල්මැරීම නෙවෙයි, යුක්තිය වහාම ඉටු කරලා ජනතාව තුළ තෘප්තිමත් නීතිය පිළිබඳ විශ්වාසය ඇති කිරීමේ වගකීමයි. ඒ සඳහා ඉදිරිපියවර ගනු ඇතයි කියලා උදක්ම බලාපොරොත්තු වෙමින් මම නිහඬ වෙමි.
උතුමාට ස්තුතියි. Honorable Sathasivam Wiyalendran, you have 8 minutes.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர்களே, இன்றைய குற்றவியல் நடவடிக்கை முறை சட்டக்கோவை திருத்தம் தொடர்பான இந்த விவாதத்திலே எனது கருத்தையும் பதிவு செய்ய கிடைத்த வாய்ப்புக்கு நன்றி கூறிக்கொண்டு, உண்மையிலே ஒரு நாட்டினுடைய அபிவிருத்தி முழுமையான ஒரு அபிவிருத்தி பாதையில் நாடு செல்கிறது என்றால் அந்த நாட்டிலே மக்கள் சுதந்திரமாக தங்களுடைய நாளாந்த நடவடிக்கைகளை கருமங்களை மேற்கொள்வதற்கு அங்கே ஒரு வலுவான ஒழுங்கமைக்கப்பட்ட ஒரு நீதித்துறை கட்டமைப்பு என்பது இருக்க வேண்டியது அவசியமானது. ஆகவே அந்த அடிப்படையிலே இன்று நீதித்துறை தொடர்பான இந்த காலம் தாமதிக்காமல் காலத்தை வீண் விரயம் செய்யாமல் இழுத்தடிக்காமல் வழக்குகளை கொண்டு நடாத்துகின்ற நிலையிலே இன்று இந்த சட்ட திருத்தம் மூலம் கொண்டு வரப்படுகிறது. உண்மையிலே வழக்குகள் தொடர்பான இந்த கால இழுத்தடிப்புகள் மூலம் குற்றவாளிகள் தப்பித்துக் கொள்ளவும் அவர்கள் தங்கள் செல்வாக்கை பயன்படுத்தி அதிலிருந்து விடுபடவும் அந்த வழக்குகளே தொடுக்கப்பட்ட காரணம் என்னென்ற நிலையில் இருந்து அது வேறு காரணமாக மாற்றமடைகின்ற நிலைக்கும் தள்ளப்படுகிறது. ஆக இந்த நிலையிலே கால இழுத்தடிப்பில்லாமல் காலத்தை வீண்விரயம் செய்யாமல் வழக்குகளை விசாரிப்பதற்கான நடவடிக்கைகளை மேற்கொள்வது என்னை பொறுத்தளவிற்கு சால சிறந்தது என்று நான் நினைக்கின்றேன். அது தெரியும், 2015 ஜனவரி மாதம் 8 ஒரு ஆட்சி மாற்றத்தை கொண்டு வருவதற்கு இந்த நாட்டு மக்கள் இணைந்து வந்தபொழுது ஆட்சி மாற்றத்தை விரும்பிய இந்த நாட்டினுடைய ஜனாதிபதி உட்பட அனைவருமே அரசாங்கம் ஊழலை ஒழிப்போம் என்றுதான் வந்தார்கள். ஆனால் இன்று அது 3 கடந்து செல்கிறது. இந்த ஆட்சி மாற்றத்திலே வந்த அரசாங்கமும் முடிவடைகின்ற நிலைக்கு வந்து விடுகிறது. இந்த நிலையிலே பாரிய ஊழல் புரிந்தவர்கள், பாரிய ஊழல் சார்ந்த விடயங்களில் ஈடுபட்டவர்கள், குற்றச் செயல்களில் ஈடுபட்டவர்கள் எந்த அளவிற்கு அவர்கள் சட்டத்தின் முன் நிறுத்தப்பட்டார்கள், எந்த அளவுக்கு அவர்கள் கை செய்யப்பட்டார்கள் என்பது இங்கு கேள்விக்குள்ளாகவே இருக்கின்றன. கடந்த சில மாதங்களுக்கு முன்பு ஜனாதிபதி செயலகத்திலே நடைபெற்றதான மத்திய வங்கி ஊழல் தொடர்பான விடயத்திலே கட்சிகள் சார்பாக நானும் கலந்து கொண்டேன். கிட்டத்தட்ட 943 மேற்பட்ட பக்கங்களை அடக்கிய மத்திய வங்கியின் பாரிய ஊழல் மோசடி தொடர்பான விடயம். அந்த நேரத்திலே இருந்த சட்டமா அதிபர்கள் கூறும்போது சொன்னார், கிட்டத்தட்ட 75 வழக்குகளிலே இவ்வளவு காலம் 2 தசாப்தங்கள் தாண்டிய காலங்களிலும் 4 பேர் தான் விசாரிக்கப்பட்டு சட்டத்தின் முன் கைது செய்யப்பட்டிருக்கிறார். ஆகவே இது கால இழுத்தடிப்புகள் வருகின்ற பொழுது இந்த அரசாங்கம் மாறி சில வேளையில் அடுத்த அரசாங்கம் வரும் பொழுது இந்த அரசாங்கம் மேற்கொள்ளுகின்றதான நடவடிக்கைகளிலிருந்து மற்றவர்கள் தப்பித்துக் கொள்வதற்கு வாய்ப்பு இருக்கின்றது. வருகின்ற அரசாங்கம் அடுத்த அரசாங்கத்தின் மீது ஊழல் தொடர்பான விடயங்களை பற்றி பேசும் பொழுது அடுத்த அரசாங்கம் வந்து விடுகிறது. இவ்வாறு மாறி மாறி அரசாங்கங்கள் மாறிக்கொண்டிருக்கின்றதே ஒழிய உண்மையாகவே ஊழல் புரிந்தவர்கள் எந்த அளவிற்கு சட்டத்தை முன் நிறுத்தப்பட்டு கை செய்யப்பட்டிருக்கிறார்கள் என்பது கேள்விக்குள்ளாக இருக்கின்றது. பாரிய ஊழல் புரிந்தவர்கள் தங்களுடைய அரசியல் செல்வாக்கால் தங்களுடைய பணபலத்தால் மிக சுதந்திரமாக நடமாடுகின்ற நிலை இருக்கின்றது. ஆனால் சாதாரணமாக சிறு சிறு குற்றங்கள் புரிந்தவர்களை வேகமாக விரைவாக கை செய்கின்ற நிலைமை இந்த நாட்டிலே தொடர்ந்திருக்கின்றது. இன்றே மத்திய வங்கி ஊழல் நான் நினைக்கின்றேன் தென்னாசியாவிலேயே மத்திய வங்கிகள் தொடர்பாக இடம்பெற்ற ஊழல்களே இதுதான் மிகப்பெரிய பாரிய ஊழல் மோசடியாக இருக்கும். கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, அர்ஜுன் மகேந்திரன் அவருடைய மகன் மருமகன் அலோசியஸ் மட்டக்களப்பு மாவட்டம் தான் பிரதிநிதித்துவப்படுத்துகின்ற மாவட்டம், அங்கே கடந்த 3 தசாப்த காலங்களிலே எத்தனைய தொழிற்சாலைகள் அழிக்கப்பட்டு தூர்ந்து போயிருந்தன. நாங்கள் 3 வருடங்களாக இந்த நல்லாட்சி அரசிடம் பல கோரிக்கைகளை பல விண்ணப்பங்களை வைத்து யுத்தத்தினால் அழிக்கப்பட்ட அந்த பகுதியிலே ஒரு தொழிற்சாலையாவது நீங்கள் திறந்து தாருங்கள் என்று பலவாறு பேசிக் கொண்டிருக்கின்றோம். இந்த அரசினுடைய நடவடிக்கைக்கு ஒவ்வொரு வரவு செலவு திட்டத்திற்கும் நாங்கள் ஆதரவு வழங்கிக் கொண்டிருக்கின்றோம். ஆனால் அங்கு எந்த தொழிற்சாலைகளும் திறக்கப்படவில்லை. மத்திய வங்கி ஊழல் தொடர்பாக பேசப்படுகின்ற அர்ஜுன் மகேந்திரன் அவர்களுடைய மருமகன் அலோசியஸ் அங்கே 450 கோடி ரூபாயிலே எத்தனோல் ஃபேக்டரி சாராய ஃபேக்டரியை கட்டி தொழில் வாங்கி
தரப்போதாக
நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது. ஆகவே அது மாத்திரமல்ல, இன்று பயங்கரவாத தடை சட்டத்தின் கீழ் கை செய்யப்பட்டு 2-3 தசாப்த காலங்களாக பிள்ளைகளை பார்க்காமல் மனைவியை பார்க்காமல் தாய் தகப்பனை பார்க்காமல் அவர்கள் இன்று சிறையிலே வாடுகின்ற எத்தனையோ கைதிகள் இருக்கின்றார்கள். ஆகவே அவ்வாறானவர்கள் தொடர்பான விடயத்திலும் இந்த அரசு கால இழுத்தடிப்பு இல்லாமல் வேகமாக கவனம் செலுத்த வேண்டும். ஆக இந்த சட்டம் இன்னொருவரை திட்டமிட்டு குறிப்பிட்டவர்களை பழிவாங்கும் நோக்கம் அல்ல. அவ்வாறான நோக்கத்தோடு இது வரக்கூடாது. உண்மையிலே இன்று 3-4 தசாப்தங்களாக சிறையில் வாடுகின்ற அந்த கைதிகளை வேகமான முறையில் கொண்டு வருவதற்கேற்ற வகையில் இருக்க வேண்டும். அது மாத்திரமல்ல, இன்று சிறுமிகள் குறிப்பாக பெண் பிள்ளைகள் மீது இந்த நாட்டிலே இடம்பெறுகின்றதான பாலியல் துஷ்பிரயோகங்கள் மிக கொடூரமான வன்புணர்வுகள் வன்முறைகள் அடாவடித்தனங்கள் இவற்றுக்கு கடுமையான சட்டங்களை கொண்டு வந்து அவையும் கால இழுத்தடிப்பில்லாமல் வேகமாக விரைவாக விசாரிக்கப்பட்டு கடுமையான தண்டனைகளை மிக கடுமையான தண்டனைகளை வழங்க வேண்டும். அவ்வாறான தூக்கு தண்டனை வரை அவர்களை கொண்டு செல்ல வேண்டும். இது மிக முக்கியமான விடயம். அந்த விஷயத்திலும் கவனம் செலுத்த வேண்டும் என்பதையும் கேட்டுக்கொண்டு எனது உரையை நிறைவு செய்கிறேன். நன்றி.